ජාතිකම හිම කැදින වපුරුපු එක නා. හැබැයි ඒකේ තව සම්මතයක් කරලා නැහැ එහෙම. නැතුව ධර්මතාවයෙන්ම යමක් කළා නම් ගුරු නැගුවා නම් ඔහුටයි ඒකේ අයිතිය. හැබැයි ඒ සම්මතිය වරන්නේ නැතුව අනික් කැට කියලා ඒක කපාගෙන ඉන්නේ. ඒක අරන් ඉනවා. ඒක අරන් ඉන්නකොට මොකද කරන්නේ? අන්න අසාධාරණයක් ලෝකේ කරා මං මහන්සියලා මං කරපු එකට අනික් කෙනෙක් ඒක ගත්තා නම් ගැලපෙන්නේ නැහැ. ඒක හොඳ වැඩක් නෙමෙයි කියලා මේ විදිහට අවුලක් ආරම්භ කළා. හොරෙන් බලෙන් මංකොල්ලෙන් වංචාවෙන් ගන්න එකට අහු වුණා අනුන් හදාපු එක ගෙනහලා තව කෙනෙක් ගෙනියන එක. දැන් ලෝකෙ ඉස්සෙල්ලාම හොරකම නැවති දස කුසලයේ හොරකම නැවති කාරණේ ලෝකෙට පහළ වුණා. මෙන්න පළවෙනි දුස්චරිතයක නැත්නම් අකුසලයක පහළ වීම. දැන් අපිට හොඳට පේනවා අකුසලයක් පහළ වෙන්න හේතුනි නිකන් නෙමෙයි. ආත්මලාභී කාමාස්වාදී පංචකාමී මුල් කරගත් අදහස මුල් කරගෙන තමයි මේ අකුසලයේ මුල පහළ වෙන්නේ. ඒකයි හේතුව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ගත්තට පස්සේ දැන් මේ හැරි විදිහක් නැතුව ගියා. දැන් ඉතින් ක්‍රම පාලනයක් ඕන නැහැ නේද රැක ගන්න. මෙයා කියා දෙන්න කෙනෙක් ඕනේ, කරන්න කෙනෙක් ඕනේ. අර ඔටුනු තියෙන කට්ටියගේ හොඳම පැහැදිලි ප්‍රසන්නම පුද්ගලයා. ප්‍රසිද්ධව ඉන්න හජා හැටියට. අනික ඔක්කොම පිළිස එකතු වෙලා මේ හැරි කෙනෙක් එකතු වෙලා. මහා සම්මතය පැනෙයි. මහා ජනතාව එකතු වෙලා. මොකද්ද සම්මතිය? අපි මේවා පාලනය කරගන්න, අපි හදාපු අනික් කෙනෙක් කපාගෙන යන ඒවා රැකගන්න. මේ අපි වෙන් කරව ගන්න. අයිතිවාසිකම තබා ගන්න. ඒ හිමිකම සම්මත කරගන්න. මේ සම්මත කර ගැනීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල මේ සකස් කරගමු. මේක අපි කෙනෙක් පත් කරගමු ශ්‍රේෂ්ඨ බුද්ධිලියකව කරන්න පුළුවන් මේ සම්මතිය රැකලා දෙන්න පුළුවන් කෙනෙක්. ඊළඟට ඔටුනු තියන අයගෙන් අග්‍ර බුද්ධිලිය පත් කරගත්තා. අන්න ඉතින්ලම මූලික රාජවංශය. මහා ජනතාව විසින් සම්මත කරගත්තා මේ අපේ රජුරු හැටියට අපි හලකන. අන්න මහා සම්මත රාජ පරම්පරාවේ ආරම්භය. ඊට පස්සේ එයාට කියනවා ඔබ මහන්සි වෙන්න ඕනේ. ඔබේ සේවයට අපි ඔබට ගෙනත් දෙනවා. ඔබේ කොටස. ඔබ ඒ පාලනය කරන්න. අපි කටයුතු කරා. අන්න කටයුතු කරන කට්ටිය කටයුතු කරන්න පටන් ගත්තා. පාලනය කරන රජුරු මහා සම්මත රාජ පරම්පරාව වශයෙන් පාලනය කරන්න පටන් ගත්තා. ඒක හිත හිතුව එකනට මහා සම්මත වෙන්න බැහැ. සතර හේතු වාසනා තියෙන හැට උටුණු පහළුනේ කියලා අපි ඉස්සෙල්ලක් කිව්වා. ඒ ඇගින් ප්‍රධානිය තමයි මෙතන ගත්තේ. හජිරු වැඩින්න මහා සම්මත රාජ පරම්පරාව කවුරුවත් අසාධාරණ විදිහට අනුමත කළ පරම්පරාවක් නෙමෙයි. හේතු යුක්ති ඇතුවම පුණ්‍යයේදී සහිතවම ඒකට උරුම බුද්ධලියෝමයි පත් කරගන්න. මෙන්න මෙහෙම පටන් ගත්තාට පස්සේ මොකද කරන්නේ? ඒ ඇගින් ඉල්ලීමක් කළා. මේ ටික මැනලා දෙන්න. මට කොටසක් මැනලා දෙන්න. ඔබ තමයි වයින් දෙයි. ඔබගේ විදිහ අපි පිළිගන්නවා. ඉතින් එයා මැනලා දුන්නා මෙන්න මෙච්චර ප්‍රමාණය ඔබට. සාමාන්‍යව මැනලා දුන්නා. මැනලා දුන්න රජිරුව තමයි මනු රජිරුව. මහා සම්මත රාජ පරම්පරාවේ පළවෙනි රජිරුව මනු රජිරුව කියන නමක් ආවා. මැනලා දෙන පරම්පරාව. මනු රාජ පරම්පරාව ඒකයි. ඊට පස්සේ මෙහෙම මැනලා පොදුවේ කාපු සාමාන්‍ය ලෝකේ එක එකනා වෙන් කරගෙන සීමා පනවා ගත්තා. වැඩ පනවා ගත්තා. සීමා පනවන මානසිකත්වයේ දූෂිතතාවයක් ආයිසයක් ඇති වෙලා. අර සොයන්ජාත හැල්ලල පොතු නැතුව තිබුණේවට අනුන්ගේ වට වැඩ පනව ගත්තා නම් පොදු ලෝකෙට වැටපෙනෙව නම් උඹලා පොතු ඇරලා කහපල්ලා කියන වදනේ ධර්මතාවය මත කරලා පොතු සහිත වී හැදුවා. ඊට පස්සේ වී ඇරේට පොත්තක් ආවා. දැන් පොත් ඇරලා කන්න උනා ඉන්න පිටසර වී ඇරේ. ඔය ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙච්ච ආකාරයක් ඔය. දැන් මෙතෙන් දෙනකොට මොකද කරන්නේ? හොරෙන් කරගන්න කට්ටිය අර අත්තරියනේ. අර හජාන අහ කරලා හජාන පිළිගන්නේ නැතුව අර කපාගෙන හොරේ යනවා. අනික කන්නේ දිලාවට හොරෙන් කපාගෙන යනවා. අන හොරකම ආවට පස්සේ දැන් ඉතින් මෙතෙන්දි එන්නේ දැන් කියන්න පටන් ගත්තා. අහවල් කෙනා කපාගෙන ගියේ. අපි නෙමෙයි. දැන් කියලා කියන්නත් පටන් ගත්තා. බොරුව කියලා. ඊට පස්සේ බයින්න පටන් ගත්තා. හැර පරසු විදියට. පරසු ආවෝ තැනින් තැන ඔය වැඩක් නැති කතා යන්න පටන් ගත්තා. ප්‍රලාපයක් තහවුරුනා. බොරුව කේලම පරස ප්‍රලාප කියන මේ ටික ලෝකෙට ගිහි වුණා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ වැඩි විසඳා ගන්න විදිහටයි දැන් තියෙන්නේ. ඇත්තක් නෙමෙයි කියවේ. බොරු කේලම් පරස අතර ප්‍රලාප නිසා වෙච්චදී වෙච්ච හැටි රහ ගන්නත් බෑ රජුරුවන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? වැරදි කරන අයට වැරදි කියන අයට බොරු කියන අයට දඬුවම් නියම කරන්න පටන් ගත්තා. කරන්න දෙයක් නැහැ දඬුවම් දෙන්න වෙයි. හිංසා පීඩා කරන්න වෙනවා. ප්‍රාණඝාතයේ මුල පටන්ගෙන හිංසා පීඩාව ආරම්භ වුණා. දැන් ප්‍රාණඝාතත් හැදුනා, සොරකමත් හැදුනා. එතකොට බොරු කේලම් පරිසු වදන ප්‍රලාපත් හැදුනා. ඊට පස්සේ මොකද කරන්නේ? එක්තරා පිරිසක් එක එකා කිරී ඇඟැලුම්කම් ඇති කරගෙන කාමයන් සඳහා වැරදි ආකාරයෙන් ලෝකයා පුළුම්බන්න පටන් ගත්ත තමන්ගේ වාසියට. තමාර දැනගන්න, අනික් කෙනා කීත වසඟ කරගන්න උපක්‍රම වශයෙන් කාමයේ ප්‍රයෝගී කරගත්ත. කාම වස්තු ඒ සඳහා වින් කරන්න පටන් ගත්තා. දැහැමි සාධාරණ ශිෂ්ටාචාරය යහ කියලා මිත්‍යාචාරයක් බවට පත් වෙනවා. කාම මිත්‍යාචාරය දිහුයි. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්පප්පලාප බිහිවුණා. දැන් මේවායින් දූෂ්‍ය වෙච්ච ලෝකයේ තුල තමන්ට අහු වෙච්ච එකක් අනිකාර දෙන්නේ නැහැ. දැන් මොකද සම්පත් හිඟ වෙලා යනකොට, ආහාර හිඟ වෙලා යනකොට ඒව අල්ලගත්ත කෙනා, වැඩිපුර හදාගත්ත කෙනා නොයෙක් උපක්‍රම වලින් අරගෙන ලෝභයෙන් නිතරම ඒව පරිහරණය කරන්න පටන් ගන්නවා. ඉත හැමදේම ඒවැදී ප්‍රශ්න එනකොට, ඒව හොරකම් කරනකොට, අසාධාරණ කරනකොට ද්වේෂ සහගත මානසිකත්වයක් උදා වුණා. වෛරේ බය මතුවුණා. බුලාවටපත් වෙලා ඇත්ත තෝරා ගන්න බැරුව ලෝකෙට මුල් බැහැගත්තා. පාපේ මුල් බැහැගත්තට පස්සේ දස අකුසලයේ ඔය ක්‍රමෙට මුල් බැහැගත්තා. දැන් මෙන්න දස අකුසලයේ මුල් බැහැගත්තාම ලෝකයේ තිබුණ අර ආලෝකයේ අඳුර වෙලා ගියා. දස අකුසලයෙන් තොරව හිටපු මානසිකත්වයේ හරි ආලෝකයි. ඒ ආලෝකයේ අඳුර වෙලා ගිහලා ලෝකයේ අන්ධකාරයක් බවට පත් වුණා. ඉන් ඊට පස්සේ තමයි චන්ද්‍ර සූර්ය හට ගැනීම ආදී දේවල් වලට මුළුනේ ලෝක සත්‍යයගේ අනේ අපිට ආලෝකයක් තිබුණා. කාර්ය සූර්ය වැඩ කරන්න සූරත්වයක් කරන්න අපිට දැන් අඳුරුයි අපේ ආලෝක ස්වයං ප්‍රභා ආලෝකනේ. එහෙම තිබුණා හොඳයි කියලා මේ ආදී වශයෙන් ඒ සත්‍යයාගේ පුණ්‍ය ශක්තිය තමයි සූරත්වයෙන් හටගත්ත සූර්යයන් නිසා සූර්යේ හටගත්තා, සූර්යේ හටගත්තා කියන එකේ සූර්යයා හටගත්තා කියන ඔය ආදී වශයෙන් විග්‍රහ වෙන්නේ. මේ ආකාරයෙන් ලෝකයේ තුල මේ දස අකුසලයේ ඉපදුන මුලක් තියෙනවා. දැන් උපක්‍රමශීලීව ඔය අතර යම් කිසි කෙනෙක් මේවා අයුතුකම් අසාධාරණකම් නොගැලපෙන දේවල් මේ දස අකුසලයේ කියන එක ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙන දේවල් කියලා තේරුම් අරන්. ඒවෙන් අහක් කියලා පොරසත් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒවට ඉඩ තිබෙන්නේ නැහැ. කාමයන්ට ඉඩ තියන්නේ නැතුව තමන්ගේ මනස සුද්ධ කරගත්ත පුද්ගලිකව. ඒ විදිහ තමයි බ්‍රාහ්මණ පිරිස බවටපත් වෙන්නේ. දැන් ක්ෂත්‍රියක් තියෙනවා, බ්‍රාහ්මණක් තියෙනවා, විහෙතේලා වැඩ කරන වෛශ්‍යයක් තියෙනවා, අර දසකුසල් වැඩ කරන ශූද්‍රයෝ තියෙනවා. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ශූද්‍ර, වෛශ්‍ය කියලා මූලික කුල හතරක් හේතු ඇතුව හටගත්තා. මෙන්න මේක තමයි මුලින්ම හටගත්ත කුල හතර. රජබමුණු ගොවි වෙලින්ද කිය අපි අද කියනකොට කියන්නේ toy ටික. ඉතින් මෙන්න මේ කියන කාරණා ටිකෙන් හටගත්තාම මේ ඇතුළ නැවත ශික්ෂණයක් වුණොත් තමයි අර ආලෝකය මතුවෙන්නේ. නැත්නම් අදුරු. ස්වයං ප්‍රභා ආලෝකයක් නැහැ. ඒ නිසා මේකෙන් දැනගත්ත එක්තරා සසර හේතු වලට පෙරත් යෝගීව හිටපු, එවන්දු ගුණ වඩපු ඒ පිරිස ඒ අදහස් ඒ කාලෙත් මතුවෙනවා අලුත් ලෝකේ. ඒ ඇයි හිතෙනවා අර කියන්නා වූ ශුද්ධ ගති ලක්ෂණ වලින් ඈත් වෙලා. එවන්දු වැරදි විදි පහ කරලා පහ වූ විදි ඇත්තේ හැටියට මම ජීවත් වෙනවා, පහ වූ විදි හැව පැවිද්දේ හැටියට ජීවත් වෙනවා කියන අදහසක්. බහකල මනසක් හැටියවත් පාප කර්මයන් ඇතුළු නොකරනව මනසක් ඇඳ බහමන වෙලා ජීවත් වෙනවා. මම ওই මැනුම් වලට යන්නේ නැහැ. ලෝකයා සමග වෙන් වෙන්න යන්නේ නැහැ. වෙන් කරගන්න යන්නේ නැහැ. එක එක මැන ගන්න යන්නේ නැහැ. මම ඒ ඔක්කොම අලු කරලා දාලායි. මම ඒවා යත ආලෝක වෙලා ඉන්නේ. අලු කියන ආලෝකය කියන එකටත් ආලෝකවත් ජීවත් වෙනවා කියලා. දසකුසලියෙන් වෙන් වෙලා ජීවත් වෙන ඇයට නැවතත් ආලෝකේ පහළ වුණා. ඒ ඇයට. ඒ ඇගේ ස්වයං ප්‍රභා ආලෝකය නිසා ඒගොල්ලෝ විශේෂ ඥාන ශක්තිය ලැබුවා. ඒ ආලෝකේ මොට වෙච්ච ඇයට ඒ ඇගෙන් උපදෙස් ගන්න සිද්ධ වුණා. යම සිද්ධ වෙනකොට අතීත අනාගත සිද්ධි අනික් අයට තේරෙන ඇයට පේනවා වැටහෙනවා. නිසා ඒගොල්ලන්ට ගරු කරලා ඒව ගන්න පටන් ගත්තා. නිසා බ්‍රාහ්මණ කොට්ටාසේ ඉරිසිවරු හැටියට මහා ගෞරවයක් ලබාගෙන ඒ සමාජයේ පූජනීය පක්ෂයක් බවට පත් වුණා. දැන් මේ ආකාරයෙන් ඉන්න පිරිස මොකද කරන්නේ? ඒ தත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා අහපුවාම ඔබලාගේ දස අකුසලයේ දුරු කරගන්න. දස අකුසලයේ අවඩයි, අඳුරුයි, ආලෝකයෙන් නම් දස අකුසලයෙන් වෙන් වෙන්න කියලා. ඔය උපදේශය තමයි දීලා සුද්ධ කරගත්තේ නැවත වාරයක් මනස සුද්ධ කරපු ක්‍රමය. දැන් මෙන්න මේ ක්‍රමේ තමයි ලෝකේ ආපු ඉහෙළම ලෞකික සීලය. දස අකුසලයේ මෙහෙමයි හැදුනේ. දසකුසලයේ වෙන්ුණාම මෙහෙමයි ආලෝක වෙන්නේ කියලා දැනගෙන දසකුසලයෙන් මිදිලා හිටන් ජීවත් වෙච්ච ලෞකික වූ උතුමංගී ලෝකයක් හැදෙන එකට කියනවා ලෞකික සීලවන්තය පහළ වුණා කියලා. දැන් බුදු පියාණන් වහන්සේ මීට වඩා සීලවන්තයෙකු කොට අභිහෙර ක්‍රමයක් දුන්නා. මෙවඳුවන්නා මේ ලෝකයේ ඔය කියන පංචකාම සම්පත්තිය කියලා කියන්නේ. පංචකාමී ආස්වාදයේ වාවැටිලා මුලා වෙච්ච බුද්ධිලියක සම්පත්තිය කියලා ගන්න. ඕක සම්පත්තියක් නෙමෙයි විපත්තිය කියලා කරුණ දැක්කා. පංචකාම ඇසුරු කරන්නේ කියලා දස අකුසල් නැමෙති විපතටපත් වෙනවා. දැන් පංචකාම සම්පත්තියක් නෙමෙයි ඕක විපත්තිය කියලා තේරුම් ගනිලා කියලා. මෙන්න මේ ආකාරයෙන් ධර්ම මාර්ගයක් මතු කරනකොට මෙන්න මෙතෙන් දැනගත්තා ලෝකයේ හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකේ පරිවර්තනයේ විවි ලෝකයා යනවා. බුදු පියාණන් වහන්සේ මේ බඳු ලෝකයේ තුල ස්වභාවය දැකලා කිසිම හරයක් ඉතුරු නොකර මුලාවට පත් කරමින් ආස්වාද මායාවකින් කවට්ටමින් කැමැතිසි බලාපොරොත්තු මුලා කැමැත්තක් ඇති කරවල කැමැත්තරණුව පවතින ඇති ලෝකයක අසහනයට පත් වෙන ලෝක ස්වභාවය දැකලා මේ ලෝකේ කොතන කැමැත්තරණුව පත් කරන්නේ පවත්තන්න හැදුවත් කැමැතිසිය පවත්තන්න පුළුවන් එකක්වත් කැමැතිසිය පවත්තන්න එකක්වත් නැති එක කැමැතිසිය පවත්තන්න දොස් සිද්ධ වෙන්නේ දුකයි යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛ කැමැති යමක් ලබන්නේ නැද්ද ඒක දුකයි එහෙනම් පින්නවා මෙන්න දුක සැප හොයා යන්නේ දුක දෙන මගක් පස්සේ සැප මාර්ගයක් කියලා දුක් මාර්ගයක් කරා යනවා සැප මාර්ගය නම් මොකද්ද කැමැතිසිය පවත්තන්න බැරි ලෝකෙහි දැනගෙන ඒක සාරා කියලා ගන්න මුලාවත් ඇල්ලා අසාර බව දැනගෙන ඒකෙන් අත්හැරෙන්න ලිමිණි කියලා වර කරා මෙන්න මූල ධර්මතාවය මේක තමයි වෙහිලා තියෙන්නේ මුලාවෙන් වෙහිච්ච ලෝකයට ওই සියුම්ම සත්‍යාකාර හරියටම ගන්න බෑ ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච දවසට යථාර්ථයේ මේකෙන් මිදෙන්න දෙන අත්‍යවශ්‍ය නියම යථාර්ථය කියලා දෙනවා යදානිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක අනිච්චද ඉච්ඡසී නැද්ද කැමතිසී නැද්ද ඒ හේතුවෙම දුක එනවා ඊපස්සේ ගියෝ දුක් විඳිනවා ඊපස්සේ ගිය කාටවත් කිසි දවසක සාරත්වයක් හම්බෙලා නැහැ හම්බ වෙන්නේ හිටියන්නේ මුලාසහගත අසාරත්වයකට කුතු වෙලා අවිද්‍යාව නිසා ඇත්ත පේන්නේ නැතුව වැහිලා දුක දෙන දෙයක් පස්සේ සැප හොයා හඹා යනා වූ ලෝකයක් මෙන්න මේකයි ලෝක ප්‍රවැත්තර මුල කියලා ලෝකයේ සතර ගමනට මුල මේකයි කියලා මූල ධර්මයේ පෙන්නා දුන්නේ මෙන්න මේ මූල ධර්මයේ අති දුර්ලභයි අහන්න කොච්චර වචන කීපයකින් කැටි කළා පොඩියට කිව්වත් මේ අදහස ඉක්මනට ගන්න පුළුවන් වුණා ඥානවන්තයෙක් තේරුම් ගන්න පුළුවන් වුණා මේ මූල අදහස ලෝකයේ විද්‍යාමාන කරන එක අති දුර්ලභයි ඒක ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ නමක් විසීම කරනවා මිස අනික කෙනෙකුට ලෝකයේ දෙන්න බැරි දා කියලා මේ සද්ධර්මයේ පරම දුර්ලභයි කියලා සද්දම්මෝ පරම දුර්ලභ තමයි සද්ධර්ම මෙන්න මේ ටික අහගෙන තේරුම් ගත්ත කෙනෙක් ඇත්නම් ඔහු නිගමනය කරනවා මෙබඳු වන්නා වූ අසාර ලෝකයක් තුල මුලාවට පත් වෙලා දස කුසලයේ පස්සේ ගිහිල්ලා දුස්චරිතයට වැටිලා මොකද අන්ධකාරයට වැටෙනවා මෝහ අන්ධකාරයට වැටෙනවා ඇත්ත බලාපුවාම දැන්වත් මතුවටවත් අල්ලන දෙයක් ඒක නෑ හරයක් තියනවා කියලා. පෙර හරයක් තිබුණ දෙයක් මං ඇසුරු කළා කියලා හිතන්න කියන දෙයක්වත් නෑ. දැන් ලෝකේ තුල හරයක් නැත්නම් අතීතයේ තිබුණෙත් නෑ දැනුත් නෑ මතුත් නෑ. එහෙනම් මං කොහේ හිට පිටවන්නේ? අතීතේ නෑ කියලා තේරුම් ගත්තාම අතීතයේ හිත මිදෙනවා. දැන් නෑ කියලා දැනගත්තා දැන් හිත මිදෙනවා මතුත් නෑ කියලා මතු බලාපොරොත්තු වෙන හිත මිදෙනවා. මිදුනහම මිදුන කියලා දැනගන්නවා මට අල්ලන්න දෙයක් නෑ ලෝකෙම මිදුනා. ආයි ලෝකයේත් එක්ක සම්බන්ධයක් නැහැ අරිහත් වෙනවාගේ රූපෝත්තරයි. ඊටාම කෙටි දහම ඔය ටික තෝරගන්න දඟලන්න නැතුව මහා ගොඩක් පටලවාගෙන නඩල. ඔච්චරයි තෝරගන්න තියෙන්නේ. ඔය ටික තෝරගත්තා නම් රාගක්ෂයයි දේසක්ෂයයි මෝහක්ෂයයි රාගක්ෂය වෙනිබ්බා නම් දේසක්ෂය වෙනිබ්බා නම් මෝහක්ෂය වෙනිබ්බා. වැඩිමින් නිකුණා. ඉතින් මෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා. එබඳු ආහාර ලෝකයක් තුල මොනවා ලබා ගන්නද? මොනවා වටනවා කියලා පානඝාත කරන්නද? කොරමර වංචා කරන්නද? සුරාසූ දුරාචාර කරන්නද? බොරුවෙන් මොකට රවට්ටන්නද? කේලෙන් මොකට විදවන්නද? මොනවාට සැරපරස වෙන්නද? පරස වචන කියන්නද? මොනවාට ප්‍රලාපකිකේ මුලා වෙවි වැඩක් නැති අපසේ අස්තියදු වෙන්නද? මොනවාට රෝපකම් කරන්නද? මොනවාට තරහ වෙන්නද? මොනවාට මෝලකම් කරන්නද? වැඩක් නැහැ. මෙන්න මේ ධර්මයේ තුලින් යම් කිසි පුද්ගලයෙක් ওই දස අකුසලයෙන් මිදීමක්පත් උනා නම් ওই ධර්ම අවබෝධය තුල මෙන්න මේ ආර කියන ආර්ය සීලිය පහළ වුණා. මෙන්න ආර්ය සීලිය. ඕක අහක් කළා පාත්‍රය උස්සගෙන යනවා යටිය ප්‍රතිවද කරගෙන යනවා බිම් බලාගෙන යනවා උර බලාගෙන යනවා සිවුර මෙහෙම ඇදගෙන යනවා ඉතින් ඉරිවැට යට කන්නේ නැහැ දවල්ට කනවා ඉතින් ඒක එක විදිහට හදාගෙන එක එක ඒවා රින්නේ ඕකට සීලිය කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ දැන් සීලිය මොකද කොහෙද සීලිය තිබුණේ මොකද හොයන්නේ සීලිය කියේ සල්ලි බැරිලා රජේ ගෑනුත් එහෙම ඉරට මෙවරයි ඔගේ සීලිය ඉවරයි ඉතින් මේ જાතිය වටවාගෙන මේ බාහිර ලෝකයේ වැඩ පිළිවෙල මේ එක එකනා යහපත් මගේ අනායට බාධා පමුණු වෙනාට බුදුරජාන් වහන්සේ සාංචී පනවකුවා තියෙනවා ඒ සීල් ශකිනායට බාධක පමුණු උපයර පනවපු සහජී මාලාව. ඒකෙන් බාධකයක් යම් කෙනෙකුට වෙන්නේ නැත්නම් ඒක ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සීලය කියුවේ මොකද්ද? රාගයට, දේශයට, මෝහයට පත් වෙන දස කුසලයක් ඇද්ද? ඒකේ යථාර්ථයෙන් තේරුම් අරගෙන අසාර වන්නා වූ දස කුසලයේ මට වැඩක් නැහැ කියලා අත්හැරියොත්, රාග විනේ, දේශ විනේ, මෝහ විනේ කියන රාගයෙන් හික්මුණා, දේශයෙන් හික්මුණා, මෝහයෙන් හික්මුණා. අන විනේ, අන ආරය විනේ. යමෙකුට රාගය නැත්නම්, ද්වේෂය නැත්නම්, මෝහය නැත්නම් ඉදිරියට කරන කටයුතු කොයි ආකාරයෙන් කරගෙන යත් කෙනෙකුට බාධාවක් කරදරයක් නැතුව. ඔබට රාග විනේ, ද්වේෂ විනේ, මෝහ විනේ වත් විනේ තියෙනවා. මෙන්න මේ විනේ ආරය විනේ. ධර්මාවෝදී මිටිකටපත් වුණා. ඒ විනේසි ලැබුවේ සූත්‍රාන්තයට අනුකූලව කටයුතු කරලා. දැන් දැනගත ක්‍රමකටා මෙන්න මේකයි. මෙහෙමයි දෝෂය වෙන්නේ, මෙහෙමයි විදෙන්නේ. අන සූත්‍රය. ඊට අනුකූලව වන්නා වූ යථාර්ථයේ ගියහම විශේෂ දහමක් මාතු වෙලා එනවා. මොකද්ද? උපකරණ උපකරණ දිවිසෙනවා වගේ. ඒ තුලින් මාතු වෙලා එනවා මහා ඥානියත් ප්‍රඥාව. අන්නේ ඥානියට ප්‍රඥාවට ගෝචරිනවා අස්සක් මුල්ලක් නැර ඇත්ත. ගැටලු දැන් විසඳිලා එනවා. මෙන්න මේ ශක්තිය පාලනම අභිධර්ම. ඔන්න ඔකට ආපුවාම කියනවා ත්‍රිපිටක ධාරී වුණා. විනය ධාරී, සූත්‍ර ධාරී, අභිධර්ම ධාරී වුණා. එතෙන්ද ත්‍රිපිටක ධාරී වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ත්‍රිපිටක ධාරී මිසුන් කී ඔන්න අයයි. උන්වහන්සේ පහළත් ධර්ම විනය වශයෙන් ගෙනහලා 3 වෙනි 236 කවුරු ගියාට පස්සේ හදාගත්ත ත්‍රිපිටක ධාරී ඊට පස්සේ අයයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඕවා කොහෙවත් එකතු කරලා 45 අවුරුදු 10 එකතු කරලා පෙන්නේ නැහැ. කොහේ හරි කියපු දාම අකාලා යථාබෝධය ලැබුවා. උන්වහන්සේලා ත්‍රිපිටක ධාරී වුණේ ඔය ක්‍රමයටයි. ඒ ත්‍රිපිටක ධාරීත්වය අද ත්‍රිපිටක ධාරීත්වය දෙක අරගෙන සංසන්දනය කරලා බැලුවෝ. කොහොමද වටින්නේ? රාගයේ, දේශයේ, මෝහයේ දුරු කළ ත්‍රිපිටක ධාරී උත්තමයා සසර ගමනක් කෙලවර කරලා හිටන් සදා නිවි සැනසී ගිය උත්තමයා. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් යුතුව කටයුතු කරලා ඔළුවට ගොඩ ගහගෙන භාෂා වාක්‍ය ටිකක් භාෂා එක එක භාෂා වලින් ඉගෙනගෙන ඔය වාක්‍ය මාලාවන් සූත්‍ර මාලාවක් කියලා ඉගෙනගෙන ගොඩ ගහගත්ත ඒක ගොඩාක් තියාගෙන ඉන්න කෙනා ඇහුවොත් එහෙම මරණයට පස්සේ රාගය අයින් කළා, ද්වේෂය අයින් කළා, මෝහය අයින් කළා නෑ. මලෝ කොහරද යා. උසයි දරාගත්තේ. අර පොතලින් ඉගෙන ගත්ත එක උසල ගණි දාකෝ. එහෙනම් උතුම් එක කෝ? ආ අපි දකින්න ඕන. මල ත්‍රිපිටක ධාරිත්තේ උතුම්. මල ත්‍රිපිටක ධාරිත්තේ සාමාන්‍යකත්. ඔක දකින්න ඕන. නරක නෑ ලෝකයාට වර කියන්නේ දහම් ඉගෙන ගන්න එක හොඳයි. ඒක ලෝකයාට බොහොම යහපතක් වෙනවා. හැබැයි ධර්මාභෝධයේ මූල ධර්මාභෝධය ඇති කෙනෙක්ගේ කරගත්තොත් නිහතමානීව ඒ වැදගත් කටයුතු කරනවා. ඒ මූල ධර්මයේ අත්හැලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුත කෙනෙක් ඕක ඉගෙන ගත්තොත් මොකද කරන්නේ? එක්තරා මානයකින් ඉදිනවා. උද්දාමයටපත් වෙනවා. ඊට පස්සේ ඒක මුල් කරගෙනම වටිනා දේ තුනේ වටිනාකම ගන්නවා වෙනකොට ආත්මලාභයට වැඩ කරගෙන පටන් ගත්තොත් ලොකු විනාශයක් වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ මෙතනින් අපි දැනගත යුත්තේ අන්න සමාධියේ ප්‍රඥාව ආර්ය සමාධියේ ආර්ය ප්‍රඥාව පහල කරන්ද ඔන්න ඔය ආර්ය සීලයේ තෝරාගත්තොත් ඔය විදිහට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝක ස්වභාවය තේරුම් ගන්න ලෝකයේ සියලු තැන්නේ තියෙන සියලු අහාරත්වයේ වරහගෙ. එබඳු ආහාර ලෝකයක මොනවා ලබා ගන්නද මේ දස කුසල් පස්සේ යන්නද? මොකද්ද තියෙන හරේ? ඒවා ගිනි නේද? ඒ අනුව බලුවහම කිසිම හරයක් නැහැ නේද? මෙන්න මේ තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් ඒ වෑ චේතනාවකේ මිදුරන. මෙන්න මේකට කියනවා සීල ගුණේ ආර්ය සීලය. ඉතින් අපිට අවශ්‍ය ඉන්නේ මෙන්න මේ ආර්ය සීලය. සිවුරු ඇතුව හිටියත් නැතුව හිටියත් කොහොම හිටියත් මොන ඇඳුමින් හිටියත් මෙන්න මේ ආර්ය සීලය අවශ්‍යයි. මේ ආර්ය සීලයට පත් වෙන්නේ යථාභෝධයයි අවශ්‍යයි. ඇඳුම නෙමෙයි. ඒවා ලෝක සම්මත. සම්මතවල නිගරු කරනවා නෙමෙයි. ලෝක පැවැත්මේදී සම්මත අගය කරන්න ඕනේ. හැබැයි පරමාර්ථයයි සම්මතයයි දෙක තෝරා ගන්න ඕනේ. මෙන් අත්‍යවශ්‍ය අතිශේෂ පරමාර්ථය බව දකින්න ඕනේ. සම්මතයේ ලෝක පැවැත්මට කරදරයක් නැතුව, වේදියක් නැතුව ලෝක පැවැත්ම ගෙනියන්නයි සම්මතය තියෙන්නේ. පරමාර්ථයේ තියෙන යථාභෝධය. යථාභෝධයේ මාර්ගය විමුක්ති මාර්ගය. එහෙනම් පරමාර්ථ මාර්ගය තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙහෙම කටයුතු කරගත්තොත් නිවන් සාක්ෂාත් කරගැනීමේ සීලය ලබා ගන්න ක්‍රමය ඕකයි. වෙන ක්‍රමයක සීලයකින් නිවන් සාක්ෂාත් කරන්න බෑ. නිවන් සාක්ෂාත් කරන්න යම් කෙනෙකුට ඕන නම් යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා මේ බුද්ධ දේශනාව තෝරගන්න. ඉස්තිර නැද්ද කියන එක එක පැත්තක් විතරයි. යමක් කැමැතිසේ නැද්ද? ඒ නිසා දුකයි. එහෙනම් මොකද්ද කැමැතිසේ නැද්ද? ඇස කැමැතිසේ නැහැ, රූපේ කැමැතිසේ නැහැ, කන කැමැතිසේ නැහැ, ශබ්දේ කැමැතිසේ නැහැ, නාසයේ කැමැතිසේ නැහැ, ගන්ධේ කැමැතිසේ නැහැ, දිව කැමැතිසේ නැහැ, රසයේ කැමැතිසේ නැහැ, කය කැමැතිසේ නැහැ, පොට්ටබ්බේ කැමැතිසේ නැහැ, මන කැමැතිසේ නැහැ, ධර්මයේ කැමැතිසේ නැහැ, ලෝකයේ විඤ්ඤා පනවන්න බෑ. ඇසකන දිවනාසී ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ 12 ඇරලා තවත් යමකින් ලෝකේ පනවන්න යමෙක් හිතනවා නම් කිසිම ආකාරයෙන් පලවන්න ඉතුරු වෙලා නැහැ. එහෙනම් මුළු ලෝකයේම යමක් ඇද්ද? ඔය ටිකේ අහු. එහෙනම් ඔය ටික කැමතිේ නැත්නම් ඔය ටිකේම සාහනිය හොයාගෙන යන ලෝක සත්‍යයට ඔය ටිකේම කැමතිේ නැත්නම් කැමතිේ නැති දෙයකින් දුකක් ලැබෙනවා මිස බලාපොරොත්තු සාහනිය හම්බ වෙන්නේ නැහැ ඒක මුලාවක් විතරයි. මිරිඟුව පසුපසේ ජලයේ කියලා යන මුවන්ට වෙච්ච වැඩේ වාගේ. කැමතිේ නැති දෙයක් පස්සේ කැමතිේ හොයාගෙන යන ලෝක සත්‍යයට සිද්ධ වෙනවා. අරකින් දුකට ගෝචර වෙන්න බලාපොරොත්තු වෙන හැප පුස්සක් වෙනවා. පුස බින්දවා හරයක් නැහැ. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්න බැරි තාකල් ලෝක සත්‍යය මොකද කරන්නේ? මේකේම හොඳක් තියෙනවා කියන්නේ නිත්‍යයි සැපයි ආත්මකින් දෘෂ්ටියෙන් සැරිසරන. යථාර්ථයවත් දැනගෙන ඊටානුකූලව කටයුතු කළොත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක තෝරාගත්තට පස්සේ එහෙනම් ඒබඳු ලෝකයක් තුළ මොන සාරත්වයක්ද? මට හිත බඳින්ද, භාවත්වා ගන්නද, ලබා ගන්නද? මේ ප්‍රයත්නේ මෙසේ ඉති කොච්චර හොඳද කියලා බලාපොරොත්තු වෙන එකක් මේ තුල නැහැ කියලා දැක්කට පස්සේ කොතනකවත් හිත බැඳලා නැහැ. හොඳ එකේ බැඳිලත් නැහැ, නරක එකේ බැඳිලත් නැහැ, පුණ්‍ය පාප පහිනත්. පිනෝණ එකක් නැහැ. පහත් එකක් නැහැ. ওই දෙකම වැඩක් නැහැ කියලා අහකරපුවාම කියනවා අරියතුන හතරේ පුණ්‍ය පාප පහිනත්. පින්පව් දෙකම පහ කරලා. ওই දෙකේම. දැන් පින සුගතියට පව දුගතිය ඇරි තිබුණා. ওই දෙකම පහ කරලා දැම්මර පස්සේ කොහොම සුගතිය බලාපොරොත්තු ඒකත් පැවැත්මක්, දුගතියත් පැවැත්මක්. පැවැත්මක් හැබැයි නම් අයිච්චයි දුක්ඛයි නැත්තයි. කොච්චර සුගති කිව්වත් ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා අත්හැරින ඔයලි මිදි කියනවා. දැකේ නිවන. ආයි පවතින ලෝකේ හිත තිබ දෙයක් නැහැ. මෙන්න මේක දැනගන්න ඕනේ ටික තමයි ආරි හිලිය කියන්නේ. ඉතින් ওই ටිකේදී අපි ඒ වද පෙන්නනකොට එක එක ආකාරයෙන් පෙන්නම වත්පසේ ගිහිල්ලා පටලවා ගන්නේ නැතුව. අපිම දැනගන්න ඕනේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ මට හත ගන්නවද කුමකින් හත ගන්නවද? මගේ හිත කුමක් කුමක් ඇසුරු කරන වික්ෂිප්ත වෙනවද? සමහරවිට බොහෝම වටිනා දේවල් නැතුවත් වික්ෂිප්ත වෙනවා. අනේ මට මෙහෙම සිල් රකින්න නැහැ. ඒකත් එක්තරා වික්ෂිප්තතාවයක්. අනේ මට මේ නිදහසේ ඉන්න නැහැ. ඒකත් වික්ෂිප්තතාවයක්. එන හොඳ එක හරි බලාපොරොත්තුේ බැඳුනොත් එහෙම. ඒකත් හොඳ එකේ බැඳි චන්දරාගය. චන්දරාගය යම් තැනක දවිද්‍යාවෙත. නම් හොඳ එක හොඳයි වුණාට. හොඳ එක ගොඩනගාගෙන ඉඳ හිතුවොත් එහෙම. ඒක චන්දරාගයෙන් බැඳිලා. ඒ පුදුලත් වික්ෂිප්තයි. අනේ මට මහාන වෙන්න නැහැ. මහාන වෙන එක හොඳයි කියලා හිතන් කිව්වට. ඒක හිත බැඳගත්තොත් ඒක චන්දරාගයෙන් බැඳිලා. ඒකත් වික්ෂිප්තයි. ඒකයි දුකේ. මේ ආකාරයෙන් අපිට දුකේන එක අපිම දැනගන්න ඕනේ. කවුරු වෙන්නද? කවුරු නැත්නම් අන්තිමට අනිච්චයි දුකයි නැත්තයි. ඕක දැක ගන්න. ඉන්න තැන ඉන්න. ලැබුණොත් ලබන. ඒ සඳහා අමුතු වේදක් අමුතු 1000කට පත් වෙවි. දඟලන්න වික්ෂිප්තිලා දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර අකම්පියම ලෝකයේ ඇසුරු කරගෙන ජීවත් වෙලා ඉන්න එකකින් ඉන්නවා අන්තිමට පිරුණම් පානවා මිසක් උන්වහතරේ පදිතුරු වෙන්නේ. මෙන්න මෙතෙන්ටපත් වෙන්න ඕනේ. ඉතින් මේක අපි දකින්න ඕනේ. ওই ක්‍රමයට සීලයේ තේරුම් ගත්තාම ආර්ය සීලය ලබා ගන්න හැටි තේරුම් ගත්තාම ওই තුලින් ආර්ය සීලය තෝරා ගන්න ඕනේ. ධර්මචක්‍රය තුලින් ධර්මයේ තෝරා ගන්නවා කිව්වේ ඕකයි. ඕක අහ කළා අනේ මට අනික් එකලා කියන එකත් අහන්න මෙයා කියන එකත් අහන්න කියලා එහෙම අහන්න කිව්ව කවුරු කියන එක ඇහුවා. තමන්ට ලබා දීලා දෙන චක්‍රයෙන් තමන් ගාන හදාගත්තේ නැහැ. අනුන්ගේ ගාන පස්සේ යනවා. බුදුරන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය හරියට දැකන කිසිම ශ්‍රමණේ බ්‍රාහමණේ පස්සේ ආය යන්නේ නැහැ කියලා. දැනගන්න බලාපොරොත්තු වෙනවා. උපකාරකට උපකාර බලාපොරොත්තු වෙනම දේ. ධාම තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා ලෝකයට යහපතක් වෙන නිසා ධර්ම ඇසුරු කිනවත් වෙනම දේ. එහෙම නෙමෙයි. දන්නේ නැති එකක් අහගන්න තව කෙනෙක් පස්සේ යනවා කියන එක වෙන්නේ නැහැ. දැනගත යුතු මූල ධර්මයේ ඔච්චරයි. මට ගුරුවරයෙක් නැහැ නේ කියලා ලතවෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. ගුරුවරයා මට ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙන් උපකාරයට කෘතෝපකාර සලකන එක බොහොම හොඳ දෙයක්. එබැවින් කල්යාණ මිත්‍ර සම්පත්තියත් බොහොම වැදගත් දෙයක්. හැබැයි ඒ පස්සේවත් මම හඹා යන්නේ. ඒක නෑ කියලා වික්ෂිප්ත වෙන්නේ නෑ. එහෙම වෙන දෙයක් ඒතෝ චන්දරාගයට අහු වෙනවා. ඒකත් අයින් වෙන්න ඕනේ. මේ ක්‍රමයට එකින් එක දැනගෙන තමන්ටම තේරෙනාන ලෝකයේ මොන જાතියේ ප්‍රශ්නාවක්. ඒක ලෝකේ හැටි. ලෝකේ හැටි දැනගෙන නෑ මේ ඉවත් උනේ. විදෙල්ල හදන්නේ බලාපොරොත්තු වෙන්නේ. අලපත උඩ තියෙන වතුර බින්දුව, නෙළුම්පත උඩ තියෙන වතුර බින්දුව අලපතේ නිලුම්පතේ නොගෑවි ඒ මතම තියෙනවා වාගේ. ඒ බඳු සමාජය තුළ නොගැටි මම ජීවත් වෙනවා. ඒ බඳු සමාජයේ පැල්ලා යන්න තැනක් නැහැ ලෝකෙ කොහෙ පැල්ලා යන්නේ. ගතහිතයි පවත්තන තාකල් ගතහිතයි පවතින ලෝකෙ නා. ඉන් ගතහිතයි දෙක ලෝකෙ කොතන හරි පවත්තන එක පවත්තනවා මිසක් මොනවා කරන්නේ? කොහෙ හොයාගෙන යන්නේ? හැබැයි පවත්තලා දිලා තියෙන අර ඇලීම් ගැටීම් මුලාසහගත ලෝකෙ තුලම නිසා අලපත උඩ තියෙන වතුර බින්දුව වාගේ ඈවෙන්න තෝ ඉන්නවා වාගේ ඒ තුලම ඉන්නවා. මඩේ හැදිලා මඩේ මතුවෙලා දියෙන් උඩට ආපු නෙළුම මලයි දියයි දෙකම නොගෑවි උඩ පවතිනවා වාගේ. ආර්යයන් වහන්සේලා එබඳුම ලෝකයේ තුල ඒ තුලම නොගැටි ඒ තුලම ජීවත් වෙනවා. පැලෑට දෙයක් නෑ. කම්පාන තුල ජීවත් වෙනවා. මේ කාර්ය මාර්ගය. ඔබ තේරුම් අරගන්න ඕන. ශික්ෂා පද පිළිබඳව නව කෙළදහස් 180 කෝටි 50 ලක්ෂ 36ක් ශික්ෂා තියෙනවා කියලා වනවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් මේ විදිහට දැනින් දිලා තියෙනවා කියලා. ඉතින් අනුපිළිවෙල කියනත් මේක අහනවා. දැන් මෙතන මේකයි කාරණේ. දැන් මේ කියා තියෙන ශික්ෂා පද පිළිබඳව සියල්ලම අපි දැන් මෙහෙම හිතමු. අපි මොහොඳු වැල්ල කියලා වදනයක් කියනවා. දැන් යම්කිසි කෙනෙකුට කියනවා ඔය මොහොඳු වැල්ල හැදිලා තියෙන්නේ පුංචි පුංචි වැලි කැට ගණනක් ගණනක් කියන්නේ බැරි තරම් අප්‍රමාණයක් එකතු වෙලා කියලා. දැන් අපිට ඕනකමක් තියෙනවා මේ අප්‍රමාණය එකින් එක වෙන වෙනම හදන්න. ගයින්ද? දැන් මොකද තේරු? වැල්ල පා ගන්න එපා. ඕක කලයි නම් ඕ අක් වැල්ල වගේ තියෙනවා. ඕක වැල්ලක් තියෙනවා ගැඹුරු වැල්ල. ඔය වැල්ල පා ගන්න පරිස්සම්. ඔය වැල්ල කඩාගෙන ගියත් එහම මුහුදේ හරිය යනවා නැහැ. ගඟට හරිය වැටෙන්න පුළුවන්. වැල්ල ඇවිදිනකොට පරිස්සම් ගියන් කිව්වහම ඒ වැල්ල මොන වැන්ද හැදිලා තියෙන්නේ? අපි මේ නව කියලා ගහස 180 කෝටි ගණක් කියමු මේ කියපු ගානේ වැලි කැටවලින් එහෙම කිව්වොත් එහෙම. අනේ මට එකින් එක ගණන් කරලා කියන්නේ කොහොමද ගණගන්නේ කිව්වොත්. දැන් අපිට අවශ්‍ය වැඩේ මොකද්ද අපි කරන්න යන්නේ මොකද්ද? මොහොඳු වැල්ලකින්ද ඔක මහුණානේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නව කියලා දහස් 180 කෝටි 50 ලක්ෂ 36ක් කියන මේ කියන සියල්ලම අඩංගුච්ච ශික්ෂා තුනක් තියෙනවා. අදි සීල සික්කා, අදි චිත්ත සික්කා, අදි පඤ්ඤා සික්කා කියලා තුනක්. මේක විග්‍රහ කරන්නේ කොහොමද? මහාන ඔබට හිතෙන් වරදක් නොවි පාපයක් නොවි හිත රැක ගන්න පුළුවන්ද? පුළුවන්. ඔබේ වචනේ වරදක් නොවි පාපයක් නොවි වචනේ රැක ගන්න පුළුවන්ද? ඒකත් පුළුවන්. ඔබේ ක්‍රියාවේ වරදක් පාපයක් නොවි ක්‍රියාව රැක ගන්න පුළුවන්. ඒකත්. එහෙනම් ඔය ඔක්කොම ඒක කරන්න. ඔය ටික තමයි ඔය කිව්වේ. ඔක ගයින් එකක් නෙමෙයි. අති සූක්ෂම නොවනේ උන්වහන්සේ විග්‍රහ කළ පින්නුවට මෙච්චරක් මේක තියෙනවා කියලා. ඔය සියල්ලම අඩංගු වෙච්ච ශික්ෂා තුනක් මම දෙනවා වික්ෂුන් වහන්සේලා බෙන්නලා. අඩමසක් පාසහා පොය කරමින් කටයුතු කරන්නා වූ ඒක බැරි අය. එහෙම කැමති නැති. ඒක අරදරයක් නම් බාධකයක් නම් මෙන්න මේ ශික්ෂා තුන සමාදන් වෙන්න. මේ ශික්ෂා තුන සමාදන් වෙච්ච කෙනා හිතෙන් කයෙන් වචනෙන් කාග දේශ මොහ කියන මේ වට වැටෙන යම් වැඩක් ඇද හිතවිල ක්‍රියාවක් කතාවක් ඇද මනාසියෙන් ඉදිරිය කයින් කරමු. ඉතික කරගෙන යන්න. එයා පූර්ණ කරන්නේ මේ කිව්ව කෙල කෝටියක් ශික්ෂාපද කියලා එතන පෙන්නලා තියෙනවා. ඒ සියල්ලම අඩංගු වෙලා තියෙන ත්‍රි ශික්ෂාවක පූර්ණ කරලා. ඔය ටික පූර්ණ කරගෙන යනකොට ඔය ලෝකේ පණවලා තියෙන ඒවා කැරිලා ඒවත් වලටත් වැටෙනවා. ඒ වගේ මේකෙන් નિરાයාසයෙන්ම නැගිනවා. මාර්ගඵලාවෝදය සිද්ධ වෙලා තීර වායටත්පත් වෙලා අවසානයේ හරියත් බලෙන් කිලවරක් කරගන්න. මෙන්න මේ ශික්ෂාත්‍රේ මේ ශාසනයේ තියෙන කව වද නැහැ. මොකද හේතුව මේ තී ශික්ෂා තමයි වැටෙන්නේ වෙන්නේ තාංජි පනවල නැහැ. මේක වැදගත් දේශනාවක් අංගුත්තර නිකායේ පළවෙනි වාගේ 411 වෙනි පිටේ ශ්‍රමණ වර්ගයේ විග්‍රහ කරලා තියෙනවා බොහොම ලස්සන. ඉතින් මෙච්චර පැහැදිලි ක්‍රමයක් තියෙදි අපිට මේ ගයින්ඩ බැරි එකක් පස්සේ ඒක හොයන එක නෙමෙයි තියෙන්නේ. ඔය ඔක්කොම කැටියලා තේරුම් ගන්න පුළුවන් එකක් තියෙනවා. මොකද්ද? අපි දන්නවා අපේ හිතේ රාගයක් ආවොත් මේ ආපු රාගේ යුතුයද අයුතුද? අනුන්ට අසාධාරණයක්ද ලෝක සම්මතයේ අසාධාරණයක්ද සාධාරණයක්ද? ඒක තෝරාගෙන ඉතල සුද්ධ වෙන්න පුළුවන්. මට මුළු රාගේම අත්හැරලා කොච්චර සාන්තද ප්‍රේමද කියලා දැනගන්න පුළුවන් මුණියක් ඇත්තා. තමන් කරන කියන දේවල් හිතන කියන කරන ඒවා රාගයට අනුකූලද? එන අතල්ලා ගන්න. රාගක් ඒව නිවාන. මම මේ හිතන කියන කරන ඒවා ද්වේෂයට අනුකූල දේවල්. දූෂිතාවයට හේතු වෙන ඒවා. මනස හිහියෙන් ඉඳලා. එහෙම එකක් නම් අතහැරලා ගන්න. හිතන්නේ නැහැ, කියන්නේ නැහැ, කරන්නේ නැහැ මේකේ නෝ. නිකම්ම නෙමෙයි. හේතු ඇතුව දැනගෙන. මෙසේ කටයුතු කළොත් මේ බඳු ද්වේෂයත් දූෂිතතාවයක් හට ගන්නවා. මෙන්න මේ දූෂිතතාවය මානසික දූෂිතතාවය මට මේ ආකාරයෙන් පාලු කරනවා. ධර්ම මාර්ගයට බාධා කරනවා. යථාභූතයට බාධකයි. දුෂ්චර්යයන් නොකර සිටි. හරයක් නැති දෙයක් පස්සේ ගැටි ගැටි යන මොන අසාර වැඩ පිළිවිලා. ද්වේෂය. මෙහෙම කරන්නේ ඒ හේතුව මම මේ ද්වේෂයට ඇති වෙන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් කරන ඒකේ නිදහස වෙනවෙන් ඉනවා. මෙන්න මේ දෙක අහ කරගහම රාගයේ සමග බැඳුන යම් මෝහයක් ඇද්ද ඒක වෙන්නේ නැහැ. ද්වේෂය හා බැඳුන යම් මෝහයක් ඇද්ද ඒක වෙන්නේ නැහැ. නැ මොහේ දැරි කරස අහකුණාම ඉතුරුලා තියෙන කරස වරහගෙන ඉතවසේ ප්‍රඥා ආලෝකේ වහල් වෙච්ච නිසා මොහේට නිතික් නොබෙනී තිබුණා වූ යම්කිසි ආකාරවල මායා දැලක් ඇද්ද මායා බැඳීමක් ඇද්ද ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඉතාර මොහයක් ක්ෂය කර දමන ඉතා සම්පූර්ණ කරගන්න. එහෙනම් මෙන්න මේක තමයි මේ ත්‍රි ශික්ෂාව සෑම කෙනෙකුටම නිවන් දකින්න තියෙන පහසුව මග. මේ නව කියලා 1180 කෝටි කියන මේ කියන සියලුම ඒවා තරංගුයි ඔකේමත් මිල 1004 ලබන. ඒක දැනගෙන ඉන්න අවශ්‍යයි. කාවයක් නැහැ. මේ මොන මොනවද කියන්නේ. ඕකේ මුලයි දැනගන්න ඕනේ. මුල මොකද්ද? රාගයේ, ద్వේෂයේ, මෝහයේ කියන මුල. ඔච්චරයි මුල තියෙන්නේ. රාග විනයක් ඇද්ද, ద్వේෂ විනයක් ඇද්ද, මෝහ විනයක් ඇද්ද? මේකනේ මේ ආර්ය ශාස්ත්‍රයේ විනය කියන්නේ. රාගයේ පත් වෙන පැත්ත දකලා හිත කාය වචනේ හික්ම වනවා. ద్వේෂයේ පත් වෙන සෑම අවස්ථාවම මනසින් හිත කාය වචනේ හික්ම වල එකින් ඉවත් වෙනවා නා. මුලාවට පත් වෙන පැත්ත දකලා හිත කාය වචනේ සංවර කරලා එකින් ඉවත් කරලා හික්ම වනවා නා. ඔව් විනය තුර හික්මිනවා. ඒ සඳහා තියෙන පිළිවෙත මොකද්ද? දස අකුසලයේ මිදෙන පිළිවෙත. ඒක තමයි වත කිවි. වත සපුරනකොට යථා භූතයේ පුරලා සීල සපදිනවා. ඉතින් ඒතකොට දස කුසල වතේ පිහිටන්න ඕන. වත තියෙන්නේ වතන. දැන් වත කියන්නේ වෙලාවට පරික්කම හොදලා තිබෙන්න නැව වත ගැරුවා. මලු අතු ගාපු වෙලාවට මලු වත ගන්න නැව වත කඩලා. ලොකු හාමුදුරන්ගේ සිවුර හොදන්න වෙලාවේ සිවුර හොදලා තිබෙන්න නැව වත කඩලා. කකුසියේ වතුර ගිහින් තිබෙන්න නැව වත කඩලා. දැන් ඔය වත හදාගෙන තියෙනෙත් වාසිය. අත ඔවා කොම කරලා ඉතින් මොකද කරලා තියෙන්නේ? ස්වාමී සේවක දෙපක්ෂය බෙදලා හිටන් එක්කෙනෙක් දාම් වෙලා ඉන්නවා අනික එකන සේවකේ වාසියක ඉන්නවා. ඔතන මොකද වෙලා තියෙන්නේ? ඇලීමයි ගැටීමයි මුලාවයි මිසක් ඔතන නම් මන් දන්නේ නැහැ. තව එකක් තියෙනවද? ඔය නිහදිය. ඕකත් හරි ක්‍රමයක් තිබුණා. ධර්ම මාර්ගයේ උපනිශ්‍රේ වෙන ආධාර වෙන ක්‍රමයක් තිබුණා. කෙරුන් වහන්සේ කියන්නේ මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේ කිරි හැප උපස්ථාන කරන මොහතාපාසා අනික් අයට මහා උපනිශ්‍රයක් ලැබිලා තමාගේ සිල්වත දස කුසලයේ මිදීම සඳහා කටයුතු කරන දස කුසල වතක් ඇද්ද. ඒක පූර්ණ වෙන මහා උපනිශ්‍රයක් ලැබෙනවා. මේ ක්‍රමය හරියද? ඒ බඳු උත්තම පිටසක්ගේ උත්තම ගුණයට අර කියන ගරු කිරීමෙන් පිළිවෙතින් ඒව ලැබෙන එක ඇද්ද? නැවත ඔය වටිනා කොටස පමණක් අරගෙන පෘථග්ජනව ඇවිල්ලා ගෙලා ඉන්න ලෝකයේ ලෝක පුද්ගලයෝ කොටසක් උද්දාම වෙලා හිටන් ඕකෙන් අපපස්තන් ලබාගෙන උඩ ඉඳයි. ඊටතර ගුණෝතුන් හැටියට සමහරවල් ඉන්න අය ඒගොල්ලන්ගේ සේවක වාසයෙන් ඉඳගෙන ඒගොල්ලන්ට අර කියන ඕන වාදු වැඩ කර කර ඒ කටයුතු කර කර වැඳ වැඳ පුදපදාව ඉඳයි ගියොත් එහෙම. ඕක කැළපෙනවා. උත්තරීතර මාර්ගඵලලාභී වෙහිටපු මේ උතුමන්ගේ තෙරුන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ තෙරුන් වහන්සේගේ තෙරුන් වහන්සේට වස්සපේණේ බොහොම වැදගත්. එන අපිට කියන්න වෙනවා වස්සපේණේ කරන්න. තෙරුන් වහන්සේලා ඉන්නු. මම තෙර තමයි. ඒක වල හරියන්නේ නැහැ. එහෙම තෙර නෙමෙයි. ඒක ලෝකේ කවුරු හරි කිව්ව එකක්. ඒතර නෙමෙයි. අරිහත්යෙන් තෙරුන් වහන්සේ වටපත් වෙන්න. අන්න එදාට නම් අර එදා කියපු වතර ගැලපෙනවා. පිළිවෙත ගැලපෙනවා. මේ එදා කරපු එකේ නම අරගෙන ඉවෙලා අද ඒකේ භුක්තිය ලබන්න ගියාම හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අවුරුදු 100ක් හිටියත් මේ ධර්මාභෝධයක් නැත්නම් හිස නිකේට වැහිච්ච මහල්ලියක මිසක් ඔහු තෙරුන් වහන්සේ නමද කියලා බුදුරන් ආන්දලා. ඊසනිකේට වැහිච්ච මහල්ලේ කැරෙන්න. ඔහු තෙරුණ වහන්සේ වෙන්නේ කොහොමද? ලබන්න එපා අපපස්සා. බුදුරන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඉතියා වැත්තකින් තියලා හිටන්. ඊසනිකේට පැහිලා ඉන්න පුතජන පිළි. තෙරුණ වහන්සේගේ සත්කාර ගත්තොත් කොහේ ගෙවන්නේ? ඒක බයන්නකයි. ඒක වැත්ත කළා හරියන්නේ නැහැ. ඒ වගේ හරි බයන්නකද යා. ඉතින් මේකදී අපි දකින්න ඕනේ. මේ අනුන්ගෙන් අපපස්සාන අපිට මොකටද? අපි යන්තරමක් ගුණයක් දරනවා නම් යමෙක් අපපත් තාන කළොත් අපි එවෙලෙම හිතන්න ඕනේ. අනේ මට උත්තරීතර ගුණිතාව පත් වෙන්න බැරි වුණා. හැබැයි මේ මොහු අපපත් තානියක් මට කළා නම් මාළාගේ යම් කිසි ගුණයක් තිබුණා මාත්‍රයක් හරි ඒ ගුණයට ඒ අපපත් තානිය වේවා. ඒක මාගේ බුද්ධිලිකවම බාර ගන්න යන්නේ. සඳගුණ මාත්‍රයක් මාළාගේ තිබුණා නම් ඔහුගේ අපපත් තානිය ඒ සඳගුණ මාත්‍රයට වේවා. මාළඟ හැවෙන මාත්‍රේ නැත්නම් අප්‍රමාද මම මේක පූර්ණ කර ගන්න ඕනේ. ඒක උන්ට මහත්ඵල වෙනවා මහා සංසය වෙනවා. මෙන්න මේ අදහස අරගෙන උන්වහන්සේ කටයුතු කරනවා නම් එහෙම කෙනෙකුට අපපස්ථාන කළා කමක් නැහැ. මොකද උන්වහන්සේ බාර අරන්නේ නැහැ අපපස්ථාන. ඉතින් ඒක අපි ධර්මානුකූලව විදිහට දකින්න ඕනේ. එනම් මහා භයානකයි. වැදෝ පිටුන් අපපස්ථාන සංගුණ මාත්‍රියක් ඔබාලගේ විද්‍යාමාන වෙනවා මාළඟ ක්‍රියාත්මක වෙනවා. ඒ මාත්‍රියට වේවා. ඒක මට වුණා කියලා එහෙම ගත්තොත් එහෙම ආවිතාද? මට වැන්න මට විදුවා. එහෙම ගන්න කිව්වා. ඉතින් අනුපාඩුවක් ඇත්නම් මම කෙසේ හෝ පූර්ණ කරගන්න උත්සාහ කරනවා. අප්‍රමාදව හැදාවල් දෙක උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ අනුපාඩුව කෙසේ හෝ පූර්ණ කරගන්න. ඉතේ කරන්නා වූ අපපස්ථානයක් ඇද්ද? යම්කි සංගුණ මාත්‍රියක් ඔබාලගේ ඇත්නම් ඒ මාත්‍රියට අපපස්ථානීය වේවා. කවරලා ඒ වෙනුවෙන් නිදහස් වෙන්න ඕනේ. මෙහෙම කටයුතු කරන යුත්තේ හිත වැඩෙන්න බාධාවක් වෙන්නේ නැහැ. පාපයක් වෙන්නේ නැහැ. නැතෝ උත්සාහ ගන්න කියොත් එහෙම. මගේ தත්ත්වය දැක ගන්න. කොතිත්තර අමාරුද අවුරුදු 100ක් මහල්ලේ නම් වෙලෙන්ට ආවේ. ওই જાතියව ගන්න කියොත් එහෙම ලොකු අමාරුවක් වැටෙනවා. අන්තිමට ගිවා ගන්න බැරි වෙනවා. සී නැතිලා වැරෙන්ඩත් එනවා. මුලාසහගතව කල්පිය කරලා හතර පහ උපතේදී යන්නත් වෙනවා. ඉතින් හරි භයානකයි. නණුගෙන් අපපස්සානේදී වදන මාතියකින් ප්‍රහාදයක් කරනවා කියන එක හරි භයානකයි. මේ වෙලාවදී අපි දැනගන්න ඕනේ. යම් ಗುಣ මාත්‍රයක් හෝ ಗುಣ මාත්‍රයක් දක්වලා ගුණයට කලින් ඒ ಗುಣ මාත්‍රයේ ප්‍රහාදී වේවා. ඒ මටයි කියලා ගන්න බලාපොරොත්තු මගේ නෑ කියලා. එතනම තමන් සුද්ධ වෙන්න ඕනේ. ඒකෝර ඕකද අපි දැක ගන්න ඔය ක්‍රමයේද? හිතෙන්, කයෙන්, වචනෙන් රාග, ද්වේෂ, මෝහ. පළමුව ලෝභ, ද්වේෂ, මෝහ ඉතිරි පටන් ගන්න. ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වන දෙයක් මගේ හිතෙන්, කයෙන්, වචනෙන් කෙරෙනවා නම් මනාසීයෙන් ඉඳලා. මම එබඳු හිතවිලි ක්‍රියාවතන් අත්හරිනවා. ලෝභය ක්ෂය කරන්න, ද්වේෂය ක්ෂය කරන්න, මෝහය ක්ෂය කරන්න යමක් හිතේද කීයද කළ යුතුද මට පේනවද වැටහෙනවද? මනාසීයෙන් ඉඳලා මම ඒව යලි යලි අසුරු කරනවා, භාවිතා කරනවා, බොහෝ කොට අසුරු කරනවා. මෙතේ මනස සතියෙන් ඉඳින මම මාර්ගය පූර්ණ කර ගන්නවා කියලා හිත තියාගත්තා. කවදා හරි මේ 9 කියලා 1180 කෝටි ඉතින් මේ 50 ලක්ෂ 36ක් කියන මේ ඔක්කොම ලැබි. ඔබ පූර්ණ දසකේ අරිහත් ඵලයේ. ඒක දැනගන්න ගයිඩ් දෙයක් මනගෙන ඉඳන් හිතේ තියාගන්න දෙයක් මේක නෑ. නිවනට යොමු වන ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. මම හිතෙන් දැන් 11යි කාලා ඉලා වෙලා මදි. මේක විග්‍රහ කරන පැයක් විතර යනවා මේ විග්‍රහයට. අපි ඊළඟට ඒ විග්‍රහය දෙලිගම්